ஹொனரபிள் கருணாரதி பரணவித்தன. யூ ஹாவ் 6 மினிட்ஸ்.
முலாசனாரூட கரு மந்திரித்துமணி, අපේ අමාත්‍යාංශයේ වැසියසේ විවාදයට ගන්න වෙලාවේ මම පළමුවෙන්ම යුතුයකමක් හැටියට මගේ ස්තුතිය මම පුද කරනවා අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ එතුමාගේ කාර්ය මණ්ඩලය, අපේ ආයතනවල සභාපතිවරු, අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම පසුගිය වසර පුරාවටම පෙරටේ නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක් ආරක්ෂා කරන්නටත් මාධ්‍ය අභිවර්ධනය වෙනුවෙන් වැඩ කටයුතු කරන්නටත් ඒ සියලු දෙනාම අපට ලබා දීපු සහයෝගය සම්බන්ධයෙන් මුලින්ම ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. එක මන්ත්‍රීතුමේ කතා කරමින් ප්‍රකාශ කළා අපේ ඇමතුමා මේ පට්ටපල් බොරු දෙකක් කිව්වයි කියලා. හැබැයි ඇහුවාන් පස්සේ කිව්වේ නැහැ මොකද්ද කියලා ඉවරලා. දැන් මේක ජනමාධ්‍ය වාර්තා වෙන්න පුළුවන්. නමුත් අහනකොට කියන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ විරුද්ධ පාර්ශ්වයේ වැඩි දෙනෙක් ඉතාමත්ම බංකොලොත් මට්ටමට මේ විවාදයේදී වැටුණයි කියන එක මම මේලාවේ සඳහන් කරන්න කැමතියි. එසේ සඳහන් කරමින් කේලිය රඹුකැලල ගරු මන්ත්‍රීතුමාට මම ප්‍රකාශ කරන්නට කැමතියි. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ තොරතුරු දැනගැනීමේ අයිතිය සීමාවන අවස්ථාවන් අංක 5 වෙනි වගන්තිය. ඒ විවාදය අපි මේ සභාවේදී කළා. ඇයි ඒ වගේ සීමාවන් ගේන්නේ මොකද්ද කියලා ඉතාම සාරගර්භ විවාදයක් අපි කළා. කරලා ඒ පනත සම්මත කරලා තිබෙන්නේ. තමුන්නාන්සේ කල්පනා කරලා තිබෙනවා නම් එය නැවත වතාවක් විවාදයට ගත යුතුයි කියලා අපි මේ සභාවේ විධිමත්ව අපි ඒකට සූදානම්. නමුත් ඒ සීමාකම් ගෙනල්ලා තිබෙන්නේ මහජන අධිකාරියක කිසිම දෙයක් වහලා දාන්න නෙවෙයි. ඒ පනතේ පවා අවසානයේ සඳහන් කරලා තියෙන ඔය සීමා කරලා තියෙන දේපල් පවා පළල් මහජන අවශ්‍යතාවක් විසින් සාධාරණීකරණය කරන අවස්ථාවකදී ඒවා පවා දෙන්න අවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් තොරතුරු කොමිසමට බලය පැවරනවා කියලා අපිට මේ වෙලාවේ කියන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි මේ පනත ගැන ලොකුවට වාද විවාද කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඩලර් සලහා පෙරුම ගරු මන්ත්‍රීතුමා අදහසක් ඉදිරිපත් කළා. දැනට යෝජනා වෙලා තිබෙන ප්‍රවෘත්ති පිළිබඳ ප්‍රවෘත්ති විකාශනය පිළිබඳ ස්වාධීන නියාමන කොමිසම් සභාවක් අපි ඇති කර කොමිසම් යන්ත්‍රණයක් නියාමන යන්ත්‍රණයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් අපි ගෙනල්ලා තිබෙන යෝජනාව සම්බන්ධයෙන් එතුමා අහන්නේ ඇයි පුවත්පත් මණ්ඩලය ප්‍රමාණවත් නැත්තේ මොකද කියලයි. මෙන්න මේකෙදී අපි විශේෂයෙන් හොයලා බලන්න ඕනේ ලංකාවේ මුද්‍රිත මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩුකම් සහිතව හෝ වැඩපිළිවෙලක් තිබෙනවා. මම පසුගිය විවාදෙදි මේක සඳහන් කළා. ඒක තමයි පුවත්පත් මණ්ඩල නීතිය සහ ශ්‍රී ලංකාවේ පුවත්පත් ආයතනය පුවත්පත් පැමිණිලි කොමිසම. ඒ දෙක ඉතාම අඩුපාඩුකම් සහිතව හෝ තිබෙනවා. විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් කිසිම නියාමන නීතියක් ලංකාවේ නැහැ. එම නිසා අද වඩාමත්ම ප්‍රශ්නකාරී වෙලා තිබෙන්නේ විවාදයට තුඩු දීලා තිබෙන්නේ ආන්දෝලනයකට පත් වෙලා තිබෙන්නේ මෙන්න මේ විද්‍යුත් මාධ්‍යවල ක්‍රියාවලිය සම්බන්ධයෙන්. අන්න ඒ නිසා තමයි අමාත්‍යාංශය අපි කල්පනා කළේ සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ආණ්ඩුවේ අදහසක් හැටියට නෙවෙයි සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් මාධ්‍ය ආයතනවල මාධ්‍ය සංවිධානවල මාධ්‍ය වේදීන්ගේ දායකත්වයෙන් අදහස් ඒක රාශී කරලා ඉවර වෙලා ලංකාවට ගැලපෙන සමස්ත ප්‍රවෘත්ති විකාශන නියාමන යන්ත්‍රණය මොකක්ද මොන වගේ නීතියකටද අපි එකඟ වෙන්නේ මොන වගේ වගකීමකටද අපි බැඳී සිටින්නේ කියලා අපි එකඟතාවක් ඇති කරගමු කියලා. අන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ සංකල්ප පත්‍රිකාව ගායන්ත කරුණාතිලක අමාත්‍යතුමා පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. දැන් කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි දැන් මේ අදහස් එකතු කරන්නේ. එම නිසා මේ අපි බලන්නේ සමස්ත ක්ෂේත්‍රයේම ආවරණය වන ආකාරයේ නියාමන යන්ත්‍රණයක් සකස් කර ගැනීමටයි. අපිට චෝදනාවක් එල්ල කළා හැම ආණ්ඩුවක්ම ජනමාධ්‍යත් එක්ක රණ්ඩු වෙනවා මේ ආණ්ඩුව රණ්ඩුව පටන් ගන්න තිබෙනවායි කියලා. ඒකට උදාහරණ ඇට පෙන්නුවේ අගමැතිතුමා කරපු කතාව, ජනාධිපතිතුමා කරපු කතාව, අමාත්‍යාංශ ලේකම්තුමා යවලා තියෙන ලියුම් යන ආදී සම්බන්ධයෙන්. මම මේ වෙලාවේ ඉතා වැදගත් කාරණාවක් කියනවා. මේ රටේ ව්‍යවස්ථාදායකය කාටවත් විවේචනය කරන්න පුළුවන් නම්, මේ රටේ අධිකරණය කාටවත් විවේචනය කරන්න පුළුවන් නම්, මේ රටේ විධායකය දිනපතා විවේචනය කරනවා නම්, මේ රටේ ජනමාධ්‍ය සම්බන්ධයෙනුත් තවත් ඇයට විවේචන තියෙන්න පුළුවන්. සමහර විට අග්‍රාමාත්‍යතුමා අහුමුළුවල කතා කරන්නේ නැතුව මේ පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් ප්‍රසිද්ධ සභාවක ජනමාධ්‍ය සම්බන්ධයෙන් Tamanට තියෙන විවේචනයයි ඉදිරිපත් කළේ. කාටවත් නෑ එළියෙන් ජීල කියලා තිනවනේ. මන්ත්‍රීතුමා මහනුවරදී කතා කළා කියලා මෙතන කිව්වේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ විතරක් නෙවෙයි. එතුමා එතුමාට කරන්න තියෙන කතාව ඉතාලම කෙලින්ම කකුල් දෙකෙන් හිටගෙන ආය අහුමුල්ලක ගන්න නැතුව ටෙලිෆෝන් එකෙන් අරන් කුණු වර්මෙන් බඩින් නැතුව කෙලින්ම මහා සභාවක් ඉස්සරහදී කිව්වා. නරකද ඒක? තමන්ට තියෙන විවේචනය ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා තමන්ට තියෙන විවේචනය ඉදිරිපත් කළා. ප්‍රසිද්ධ සභාවක අමාත්‍යංශ ලේකම්තුමා ලියුමක් කරලා තිබෙනවා. ඒ ලියුම සම්බන්ධයෙන් දෙරණ ආයතනය සම්බන්ධයෙන් අපි අදාළ එතන විකෘති කිරීමක් තියෙනවද නැද්ද කියලා අපි හොයාගෙන බලාගෙන නීතියට අනුවයි අපි කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම තමයි CSN නාලිකාව සම්බන්ධයෙන් ඒ යවලා තිබෙන ලියුම සම්බන්ධයෙන් අධිකරණේ නඩුවක් ගොඩ වෙලා තිබෙනවා. අපි අධිකරණේ තීන්දුවට අපි ඉඩ දෙනවා. නමුත් අපි බලන්න ඕනි ඔය කතා කරන නාලිකා සමහර නාලිකා වල ඇත්ත චෝදනා මොනවද? ඒවා තමයි සමාගම් පනත උල්ලංඝනය කිරීම, මුදල් විශුද්ධිකරණය, බොරු ඩොකියුමන්ට් හදන එක, ෆ්‍රෝජරි, ඒ වගේ බරපතල සාපරාදී ක්‍රියා කරපු ආයතන වෙනුවෙන් සමහර අය මෙතන ඇවිල්ලා පෙනී හිටනවා ගැන අපිට ලැජ්ජයි. අපි මේ වෙලාවේ සඳහන් කරන්න කැමති අපට ජනවරමක් ලැබුණා පසුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේදී. ඒක තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ අත්‍යවශ්‍ය අංගයක් වන මාධ්‍ය නිදහස තහවුරු කරන්නට අපි එය උපරිමාකාරයට තහවුරු කරලා තිබෙනවා. ඒකෙන් අපි අඟලක්වත් පස්සට යන්නේ නැහැ කියන එක අපි මෙලාවේ සඳහන් කරන්න කැමති. ඒ අතර අපි කියන්නේ මාධ්‍ය සහ දේශපාලනය අතර නොනවතින ගැටුමක් තිබෙනවා. සමහර විට ඒ ගැටුම අත්‍යවශ්‍ය ගැටුමක්. අනුර දිසානායක මහත්මයා පෙන්ලා දුන්න ආකාරයට ඒකෙන් සමාජයට යහපත සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ අතරේදී අපි සියලු දෙනාම නීතියේ පාලනයෙන් එකඟ වෙච්ච, වගකීමට එකතු වෙච්ච, ශිෂ්ට සම්පන්න ප්‍රමිතීන් අපේ දේශපාලනය කරන උදවියත් මාධ්‍ය කරන උදවියත් දෙගොල්ලොම අත්පත් කරගත යුතුයි. එතකොටයි රටක් ඉස්සරහට යන්නේ. අපි ඒ සඳහා තමයි මේ නියාමන යන්ත්‍රණ ආදී මේ යෝජනා ටික අපි ඉස්සරහට අරගෙන එන්නේ. ඒ අතර අපි කියන්න කැමති අපේ රාජ්‍ය මාධ්‍ය ආයතන ගැන ගොඩක් වෙලා මෙතන කතා කළා. අපි සතුටු වෙනවා එදා පඩි ගෙවා ගන්න බැරුව වහන්න ඕන වෙන්න වෙලා තිබිච්ච ආයතන ටික අපි ගොඩනගාගෙන තිබෙනවා. ITA ආයතනය ගැන කතා කළා. අර හිටු මන්ත්‍රී කෙනෙක් කතා කළා මාධ්‍යවේදීක අපි ගෙදර ඇරියයි කියලා. මිත්‍රවරුනි, යහපාලනය කියලා කියන්නේ පාලනයක් නැහැ කියන එක නෙවෙයි. මේක සමහරේ වරදවා වටහා ගන්න හදනවා. එක මාධ්‍යවේදියෙකුට දිගින් දිගටම තමන්ගේ සේවා කටයුතු පිළිබඳ ලියුම් ලියලා අවවාද ලියලා වෙලාවට සේවයට එන්න කියලා ලියුම් ඇරලා ඒවා පිළිගන්නේ නැත්නම් ඒ අදාළ විනයානුකූල ක්‍රියාමාර්ග ගන්න ඕනේ. එහෙම නැතුව මේ ආයතන පවත්වාගෙන යන්න විදිහක් නැහැ. ITA ආයතනයේ වැටීමක් ගැන කතා කළා. ඕ සාමාන්‍ය මූල්‍ය පසුබෑමක් තිබුණා. ඒ පටන් ගත්තේ 2013 2015 නෙවෙයි 2016 නෙවෙයි. මේ වන විට ඒ කළමනාකරණ මණ්ඩලය නැවත වතාවක් ඒවා සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග අරගෙන නාස්තිය දූෂණය අවම කරගෙන ඉවරලා දැන් නැවත වතාවක් ITA ආයතනය 4 වෙනි ස්ථානයට අරගෙන ඇවිල්ලා තිබෙනවා. මේ වර්තමාන තිබෙන රේටින් 90 සලකලා බැලුවත් ඒ රේටින් වලත් ප්‍රශ්නයක් තිබෙනවා. එම නිසා එය සියලුම මේ අපේ කර්මාන්තය ඇතුලේ සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන් ආයතනයක් හැටියට ඒවා නැවත සකස් කරන්නට අපි උත්සාහ ගනිමින් තිබෙන බව මේ වෙලාවේ අපි සඳහන් කරන්න කැමැතියි. ඒ වගේම තමයි මාධ්‍ය ක්ෂේත්‍රය ගැන කතා කරනකොට අපිට මේ
Honorable Deputy Minister, you have 2 minutes more.
ඔබෙස්තුති. අපේ කෙටියෙන් හෝ මම සඳහන් කරන්න ඕනි සභාපතිතුමනි, අද ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය කියලා දෙකක් තිබෙනවා. මේ දෙක අතර බෙදුම් මිර ගොඩක් ඇයට වටහා ගන්න බැරි වෙලා තිබෙනවා. සමාජ මාධ්‍යය ජනමාධ්‍ය ඇතුළට දාලා කතා කරනවා. සමහර ප්‍රවෘත්ති වෙබ් අඩවි ඇත්තෙම ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය හැටියට හැසිරෙන වෙලාවලුත් තිබෙනවා. තනිකරම පුද්ගලික වගකීමක් තිබෙන සමාජ මාධ්‍ය හැටියටත් වැඩ කරගෙන යනවා. එම නිසා මේවා අතර විශාල ප්‍රශ්න සමුදායක් මතුවලා තිබෙනවා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය භාවිතා කරන අපි සමාජයක් හැටියට පරිණත වෙලා තිබෙනවද කියලා මේ වෙලාව අපි හොයලා බලන්න අවශ්‍යයි. ඒ වගේම තමයි මේ සමාජ මාධ්‍ය බොහොමයක් ජාතික රාජ්‍යයේ නීති පරිමාව ඇතුලේ නියාමනය කර ගැනීමේ හැකියාව ඇත්තෙත් නැහැ. එම නිසා අද අවශ්‍ය වෙලා තිබෙන්නේ අපේ දැනුමේ හැටියට තාක්ෂණය කොච්චර වර්ධනය වෙලා තිබුණත් මේ මාධ්‍ය භාවිතා කරන ප්‍රජාව ඒ සංස්කෘතික தত্ত্বය දියුණු වෙලා නැහැ. ඒ නිසා තමයි ලිංගිකත්වයට, අපරාධ වාර්තාකරණයට, ජාතිවාදයේ වර්ගවාදයේ අවසන්ට සමාජ මාධ්‍ය පෙළඹිලා තිබෙන්නේ. නමුත් ජනමාධ්‍ය බාරව වැඩ කරන අයට අපිට ඒවා සමාජ මාධ්‍ය කියලා අපිට ඒවා පැත්තක දාලා නිකන් ඉන්න පුළුවන්
කමක් නැහැ. Honorable Deputy Minister, please wind up.
මම නිසා අවශ්‍ය වෙලා තිබෙනවා සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් වගකීම් සහගත භාවිතාව ගැන ලොකු අවබෝධයෙන් වැඩ කරන පරම්පරාවක් අපි බිහි කරගත යුතු තිබෙනවා. ඒ සඳහා අපි අධ්‍යාපන අමාත්‍යාංශයත්, ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයත්, ළමා කටයුතු අමාත්‍යාංශයත් එකතු වෙලා වැඩ කරන බව සඳහන් කරමින් නැවත වතාවක් මේ රටේ විශිෂ්ට අන්දමේ ජනමාධ්‍ය නිදහස් ජනමාධ්‍ය සම්ප්‍රදායක් යළි බිහි කිරීම සඳහා අපට සහයෝගය ලබා දුන සියලු පාර්ශ්වයන්ට අපි ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය මෙතකින් අවසන් කරනවා.
Thank you very much, Honorable Anura Priyasena Japa. You have 8 minutes. Honorable Minister.
කරන්න අර රාජ්‍ය මුද්‍රණ නීතික සංස්ථාව ගැන එතුමා ඇහුවා ලාභපාඩු ගැන. එමෙතුමනි මේ 2003 ඉඳලා 2014 දක්වා රජයට ගෙවන්න තිබුණු බදු මුදල් සතියක්වත් ගෙවලා තිබුණේ නැහැ. එතන මිලියන 270ක් තිබුණා. එයින් මිලියන 199ක් අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙව්වා. අනිත් එක රුපියල් 10000ක වැටුප් වැඩිවීමත් ගෙව්වා. ඒක මම මතක්
කරනවා.
මූල ආසන ආරූඪ සභාපතිතුමනි, ඉතාමත්ම ඕනම රටක වැදගත් වන අමාත්‍යංශයක් පිළිබඳව ඉතාම කෙටි වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. දීර්ඝ කාලයක් මේ අමාත්‍යංශය භාරව ක්‍රියා කරපු කෙනෙක් හැටියට ප්‍රථමයෙන්ම මම සුබපතන්න කැමතියි අපේ ගරු අමාත්‍යතුමාට. මේ වාගේ අමාත්‍යංශයක් එතුමත් නියෝජ්‍ය අමාත්‍යතුමත් ලේකම්තුමා ඇතුළු සියලු දෙනත් රටේ තිබෙන මහජනතාවගේ බලාපොරොත්තු ඉටු කරමින් රාජ්‍ය පාලනයේදී විතරක් නෙමෙයි සාමාන්‍ය තොරතුරු දැන ගැනීමෙත් ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට ක්‍රියා කිරීම ගැන. අපි දන්නවා ජනමාධ්‍ය අමාත්‍යංශයට ප්‍රධාන ආයතන කීපයක් තියෙනවා. ඒ ප්‍රධාන ආයතන අතුරින් රූපවාහිනිය සහ ITN ආයතනයේ ප්‍රධාන නාලිකාවක්, ඒ වගේම ගුවන්විදුලි සංස්ථාව දීඝ කාලීන වැඩපිළිවෙලක් හැටියට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, වැඩසටහන් ඉදිරිපත් කිරීම කෙරෙනවා. ප්‍රධාන වශයෙන් මම කියන්න කැමති මේ ආයතන තුනම ඉතාම විශිෂ්ට ආයතන තුනක්. ගුවන්විදුලි සංස්ථාව සතුව තිබෙන සම්පත් මිල කළ නොහැකි, සාමාන්‍යයෙන් අද ලෝකේ කිසිම රටක නැති තැටි ප්‍රමාණයක් ගුවන්විදුලි සංස්ථාවේ තියෙනවා. මං ඇමතිවරයා කාලේ මේ තැටි සීඩී බවට පත් කළා ක්‍රියා කරන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. ඒ අනුව මං හිතන්නේ ඒක අපි දැනටත් කරනවා ඇති. ඒක කෙරුණොත් ලංකාවේ දැන් ඉන්න අසන්නන්ට පැරණි ගීත රාශියක් ශ්‍රවණය කරන්න පුළුවන්, ඉදිරි ප්‍රස්තාව සලස ගන්න පුළුවන්. මේ ආයතනයේ ගෙනියනවා කියන එක හරි අමාරුයි. ඒක මමත් දන්නවා, අපේ කෙහෙලිය රමුක් කැලෑවතුමත් දන්නවා. අපි සියලු දෙනා මේ වාක්‍යයට උරුදුන් අය නිසා අපේ කාලෙත් අපිට යම් යම් ප්‍රශ්න තිබුණා. සමහර සභාපතිවරු වැඩ කෙරුවේ ඇමතිවරුන්ට උඩින් වැඩ කරපු අවස්ථා තිබුණා. ඒක මටත් වුණා, කෙහෙලිය ඇමතිතුමාටත් වුණා. ඉතින් ඒ නිසා ලේක් හවුස් ආයතනේ බොරු කියන්න ඕනේ නැහැ. ඔව්, ඒ යුගයේ ඔවුන් අපිට උඩින් හිටියේ. ඉතින් ඒ නිසා අපිට සමහර කරන්න තිබුණ දේවල් අපිට කරගන්න බැරුව ගියා. මන්ද දැන් මම දන්නේ නැහැ. දැන් ඒක ඉදිරියේදී කියන්නත් පුළුවන් කොහොමද වෙන්නේ කියලා. දැන් මට කියන්න අමාරුයි. නමුත් මම කියන්නේ ඒ ආයතන පැවැත්වීමේදී රජයත් සමග තියෙන සම්බන්ධතාව වගේම මහජනයාගේ රසවින්දනය සහ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ක්‍රමවේදයක් තියෙනවා. අතන මං ඉන්න කාලෙත් මම උත්සාහ කළා සමහර නාලිකාවලට ආණ්ඩුව වගේම විපක්ෂයේ මන්ත්‍රීවරු ගෙන්නන්. නමුත් ඒක මට ඒ වෙලාවේ කරගන්න බැරුව ගියා. මම ඒක විවෘතව පිළිගන්න ඕනේ. මොකද රාජ්‍ය මාධ්‍ය කියන්නේ සියලුම මන්ත්‍රීවරුන්ට විවෘත විය යුතු අදහස් ප්‍රකාශ කරන්න විය යුතු බව මම එදත් ඇදහුවා. මම අදත් දහනවා. හෙටත් මම ඒක විශ්වාස කරනවා. ඒ නිසා අඩුපාඩු අපි අතර තිබෙනවා. නමුත් පොදුවේ බලනකොට අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ හොඳ ප්‍රවෘත්තියක් ගෙනියන්න. අද දන්නවා, අද විශේෂයෙන්ම මේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මට පේන්නේ විවේචනය හුඟක් දුරට ඉස්සර කරලා තියෙනවා. විවේචනය අවශ්‍යයි. නමුත් ඒ වගේම සංවර්ධන කාර්යයක ස්වરૂපයත් රජයේ මාධ්‍ය වලට හරියාකාරව නිවැරදිව ඉදිරිපත් කරන්න අවශ්‍යයි. එතකොට තමයි රජය කරන කාර්යයන් ගැන බොහෝ දුරට කරුණු සොයාගන්නේ. අපි විශ්වාස කරන ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ක්‍රමවේදය අනුව මාධ්‍ය කකොයි දෙකට ස්වාධීන වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒක පැහැදිලිවම එක්ක රජේ නම් රජේ මතේ අම්මම කාකාරයකට ප්‍රකාශ වෙනවා, පෞද්ගලික අංශ නම් පෞද්ගලික අයිතිකරුවන්ගේ මතය අනුව තමයි මාධ්‍ය හැසිරෙන්නේ. මේක තමයි අපි දැකපු දේ. මේක එහෙම නැහැ කියනවා නම් කවුරු හරි මුළුමනින්ම ස්වාධීන මාධ්‍ය ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියනවා නම් ඒක මම හිතන්නේ මේ ලෝකෙ කොහෙවත් ක්‍රියාත්මක කරන්න බෑ. මොකද පවතින තත්ත්වයන් යටතේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඒක ලෝකෙ හැමතැනම එහෙමයි. ඒක එක තැනක නෙමෙයි. අපිට පේන හැටියට ඇමරිකාව ගත්තත් CNN ගත්තත් BBC ගත්තත් මේවා යම් තරමකට ස්වාධීන බව ඇඟුණත් ඒවා ඒ රාජ්‍ය තුළ තියෙන ආර්ථික ක්‍රමය බිඳ වැටීම සඳහා කොයි වෙලාවකවත් වැඩ කරන්නේ නැහැ. ධනපති ලෝකෙ එහෙමයි, සමාජවාදී ලෝකෙත් එහෙමයි. මේක තමයි මම දැනගත්ත ප්‍රධානම ප්‍රශ්නේ. නමුත් මම හිතනවා මේ මාධ්‍ය ශාස්ත්‍රය පිළිබඳව අපි ගණන් හැදුවොත් පෞද්ගලික වෙන්න පුළුවන්, රාජ්‍ය වෙන්න පුළුවන්. මේ සෑම තැනම මේ මාධ්‍යකරුවා අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම මාධ්‍යකරුවට දැනුම ලබා දෙන්න ඕනේ. මම එදත් විශ්වාස කරපු දෙයක් තමයි අපේ රටේ මාධ්‍යකරුවා ද්විභාෂාව දන්න අය විය යුතුයි කියලා. භාෂා දෙකක් ගරු අනුරකුමාර දිසානායක මන්ත්‍රීතුමනි. සිංහල දන්න කෙනෙක් එක්ක දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත යුතුයි. එහෙම නැත්නම් භාෂා තුනම ඉගෙන ගන්නවා නම් වඩා හොඳයි. මොකද එහෙම නැත්නම් මේ ජනමාධ්‍යකරුවා දැනුමෙන් පරිපෝෂිත වෙන්නේ නැහැ. මේ දේ අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා අද මම හිතනවා ඉතාම හොඳ වැඩක් කරලා තියෙනවා මේ තොරතුරු දැනගැනීමේ පනත ඉදිරිපත් කරන. මේක දීර්ඝ කාලයක් කතා වුණා. විවිධ හේතු නිසා කල් ගියා. විවිධ ප්‍රශ්න ඇති වුණා. නමුත් අද වෙනකොට ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා. රජයක තියෙන ඕනම දෙයක් මහජනයාට එහෙම නැත්නම් තොරතුරු දැනගැනීමට අවශ්‍ය කරන විදිහට ලබා ගැනීම අවශ්‍යයි. ඒක තිබෙන ඒක ඉදිරියට ගෙන යාමට මම හිතන්නේ මේ රජය අපි සියලු දෙනා මේක අත උස්සලා ඒක සම්මත කෙරුවා. මම හිතන්නේ ඒක ඉතාමත්ම විශිෂ්ට කාර්යයක් ඒක ඉදිරියට ගෙන යාම කියලා මම කල්පනා කරනවා. මම දන්නවා වර්තමාන ඇමතුමාට ප්‍රශ්න තියෙනවා. මොකද පසුගිය කාලේ රූපවාහිනී සංස්ථාව අපේ කාලෙත් අවසාන කාලේ අලාභ ලැබුවා. ITN ආයතනය ලාභ ලැබුවා. ඒ වගේම ලේක් හවුස් ආයතනය බරපතල ලෙස පාඩු වින්දා. දැන් ඔබතුමාට තියෙනවා ඒක ඉදිරියට ගෙන යන්න. ඒක අසීරු කාර්යයක් හැටියට උනත් මම දන්නවා වර්තමාන සභාපතිතුමාලා ලේක් හවුස් එකේ ආදිය රැයන උත්සාහයක් කරන බව ඒක ගෙනියන්න. ඒ නිසා මේක රාජ්‍යයක් පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේ අලාභය ඇත්තටම මම දන්නවා පටන් ගත්තේ අපේ කාලේ අවසාන භාගය තමයි. මොකද විවිධ පුද්ගලයන්ගේ විවිධ අතපෙවීම් නිසා ඒක සිදු වුණු බව මම මේ අවස්ථාවේ අවංකව පිළිගන්න ඕනේ. ඉතින් ඒ නිසා අද මේ ආයතන ඉදිරියට ගෙන යමින් අපේ ජනමාධ්‍ය ශාස්ත්‍රය වඩා පුළුල් ලෙස විකාශනය කරමින් ඒ ජනමාධ්‍ය ශාස්ත්‍රය ඇතුළේ තියෙන ජාත්‍යන්තර තත්ත්වයට අපේ ජනමාධ්‍ය ගෙනීමට අපි ක්‍රියාත්මක කිරීමට මම දන්නවා ඔබතුමත් නියෝජ්‍ය අමාත්‍යතුමත් විශාල මහන්සියක් ගන්නවා. මම ඔබතුමන්ලට ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා අපේ රටේ ජනමාධ්‍ය ශාස්ත්‍රය අද හුඟක් පුළුල් හුඟක් දියුණුයි. ඒ වගේම මම කියනවා තමුන්නාසර ඉල්ලා හිටිනවා.
Honorable Minister
TV දන් රූපවාහිනී පෙන්දනවා අදත් උදේ 9 ඉඳලා 6:30 දක්වාත්.
ඔබමත් ගුවන්විදුලිය යනකොට අහගෙන යනවා.
ඒක තමයි.
ඉතින් ඒක නිසා එක හොඳ දෙයක්. ගුවන්විදුලිය දෙනවා බොහෝ විට අපි ඒක අහගෙන යනවා. ඒ නිසා හුඟක් ලොකු වෙනස්කම් වෙලා තිනවා. ඒ වගේම අපි තව එක කාරණාවක් කියලා මම අවසන් කරනවා. විශේෂයෙන්ම ලංකාවේ තිබෙන වෙබ් අඩවි. පුද්ගලයන්ට හුඟක් ප්‍රහාර එල්ල කරනවා. මඩ ප්‍රහාර. මම හිතන්නේ ඒක අසාධාරණයි. Tamanට උත්තර දෙන්න බැරි පුද්ගලයන්ට මඩ ප්‍රහාරයකට. ඒ වගේම මම මේ පාර්ලිමේන්තුවේ දැකලා තියෙනවා. පාර්ලිමේන්තුව තුලත් උත්තර දෙන්න බැරි නිලධාරීන්ට අපේම සමහර මන්ත්‍රීවරු විවිධාකාර චෝදනා එල්ල කරනවා. මේවෙන් අපි ඉවත් විය යුතුයි. සා සම්ප්‍රදායක් අපි ඇති කරනවා නම් පළමුව පාර්ලිමේන්තුවෙන් ඇති කරමු. ඒ ඇති කරන සම්ප්‍රදාය අනිවාර්යයෙන්ම අපේ සමාජය හොඳින් වැළඳ ගනීවි. අපි කරන හොඳ දේ ඒ විදිහටත් නරක දේ විදිහට දකින්න පුරුදු වෙයි. ඒ නිසා විවේචනයේ නරක දෙයක් නෙවෙයි. විවේචනයේ උහුලන්න අපි පුරුදු වෙන්න ඕනේ. වැරද්ද අපි පිළිගන්න ඕනේ. නිවැරදි කිරීමට අපි උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා මුළු සමාජ ප්‍රගමණයම වැරදි නිවැරදි කරමින් ගෙන යන වැඩපිළිවෙලක් හැටියට මේ අමාත්‍යංශය ඉතාමත් වැදගත් බව මතක් කරමින් මම මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
Thank you very much Honorable Ranjan Ramanayake.
ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති විෂයයේදී ඉතාම කෙටි කාලයක් තියෙන නිසා මම ඉතාම වේගෙන් මගේ විෂයට බහින්නම්. අපිට මේ විෂය ගැන කතා කරද්දී මුලින්ම ගායන්ත කරුණාතිලක මැතිතුමා සහ කරු පරණිතාන මැතිතුමා ගැන වචනයක් කියන්න ඕනේ. මම අල්ලස්සා දූෂණ පිළිබඳ ඉතාම විමර්ශනයෙන් ඉන්නේ. තාම මට ඔවුන් පිළිබඳ එහෙම දෙයක් හොයාගන්න අසමත් වෙලා තියෙනවා. අපේ ගායන්ත මැතිතුමා මේ නිලිමස් දඩමස් ඉල්ලන්නේ නැති ටෙලිනාට්‍ය වලින් 50,000 වැනි ගාණක් ගන්නේ නැති ඇවන් ගාඩ් වැනි ආයතනවලින් මුදල් ගත නැති චරිතවත් කැබිනට් ඇමතිවරයෙක් ඇතුළේ මේ ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති කියන විෂය අදාළ ආයතන පිහිටා තිබීම ගැන අපි සන්තෝෂ වෙනවා. මම හැන්සාඩ් ගත කරන්න කියලා මම තීර කාලේ අඩු හින්දා ලිපියක් ලියාගෙන මාව ගෙදර ඉඳලා ඇත්තටම අද කියන සන්තෝෂය මම මේ කතාව පටන් ගන්න ඉස්සලා කියන්න ඕනේ. අද එද්දි මම අන්තර්ජාලය හරහා මේ ප්‍රවෘත්තිය දැක්කා. ජනමාද නිදහස ඇති රටවල් වලින් ශ්‍රී ලංකාව අංක 24කින් ඉදිරියට ඇවිල්ලා කියලා අද තරගයකින් අංක 24කින් ඉදිරියට ඇවිල්ලා. මොකද පහුගිය 2015 ජනවාරි 8යි දැන් 2016 මේ කාලෙත් එක්ක බලද්දි කිසිම මාධ්‍යවේදී ඝාතනය වෙලා නැහැ. මාධ්‍ය ආතනවල ගිනි තියන්න අපිට හම් හැකි වෙලා නැහැ. ඒ පැහැරගෙන ගිහලා නැති ඉඳා ඒ තැනට අංක 24කින් අපි ඉදිරියට ඇවිල්ලා කියන එක ඒ ආරංචිය මුලින්ම කියන්නට ඕන. දැන් අද කතා කරද්දී ජනමාධ්‍ය නිදහස ගැන මේ පොදු විපක්ෂයේ මන්ත්‍රීවරු විවිධ අදහස් කිව්වා. නමුත් ඒ අය කරපු දේම දිට්ඨධම්ම වේදිනිය කර්මයේ එයාට පරිසම් දීලා තමයි අවුරුදු දෙකකට ඉස්සෙල්ල එයාට ගෙදර යන්නට වුණේ. අපේ හිතවත් මන්ත්‍රීතුමා අපේ අනුර කුමාර සහෝදරයා ඔහුගේ කතාවේදී කිව්වා ජනමාධ්‍යවේදීන් 26 දෙනෙක් පහුගිය යුගයේ ඝාතනය වුණායි කියලා. 26 දෙනෙක් මාධ්‍ය ඇතර ගණනාවක් ගිනි තිබ්බයි කියලා. ඉතින් ඒකට තමයි ඇත්තටම ඒ දඬුවම ජනතාවගෙන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ගෙදර යන්න සිද්ධ වුණේ කියන එක අපි කවුරුත් දන්න දෙයක්. අද ජනමාධ්‍ය නිදහස ගරු මුලාසනඩුවේ මන්ත්‍රීතුමනි, අද ජනමාධ්‍ය නිදහස මේ ආණ්ඩුව විසින් ලබා දී තිබෙනවා. අප දකිනවා ඉස්සර මාධ්‍ය සාකච්ඡාවලට ගිහින් ප්‍රශ්නයක් අහන්න කොන්දක් මාධ්‍යවේදී තිබුණේ නැහැ. තිබුණා නම් ඔවුන්ට වෙන්නේ ලසන්ත වික්‍රමතුංගට වෙච්ච දේ. නමුත් දැන් අපි දකිනවා කැබිනට් මාධ්‍ය හමුවල වගේ මාධ්‍ය හමුවලත් ජනතාව වෙනුවෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා. ඒ අතර හොරුන් මිනිමරුවන් වෙනුවෙන් කඩේ යන මාධ්‍යවේදියුත් ඉන්නවා. ජනතාව එය අඳුර ගන්නට ඕන. අත් පහුගිය ටිකේ දැක්කා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුලසන මන්ත්‍රීතුමනි, ඒ අවුරුදු 10ටම අපි දැක්කේ නැහැ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්තුමාගේ කාටුන් එකක් අපිට ආසාවටවත් දාස අපෝලාන, අපේ සුමිතිපාල ජෝතපාල, පංකජ කවුද රුවින්ද, එතකොට ඔය කියන කිසිම කාටුන් ශිල්පියෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වඳින්න බය වුණා. ඒ ඇන්දනන් පහෝදාම සුදු ඇන්නෙක් යන්නවා වෙනවා කියන එක ඒ අය උපකල්පනය කරගෙන තිබුණා. ඔන්න දැන් තමයි අඳින්නේ, ජනවාරි 8 පස්සේ තමයි අඳින්නේ. ඉතින් ඒකත් මේ අවස්ථාවේ කියන්න ඕනේ. යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය නිදහසට එල්ල වූ බරපතලම කැළල තමයි ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කතුවරයා අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර වරිත්තුවක් නිකුත් කිරීම. දැන් බලන්න සාමාන්‍ය ජාත්‍යන්තර වරිත්තුවක් නිකුත් කරන්න ඉස්සෙල්ලා මට මේ රංග බණ්ඩාරම ඇතුමත් මේ අවස්ථාවේ මේක අපේ මාරපඩ මහත්මයා තියෙන එතුමත් පැහැදිලි කරයි. දැන් සාමාන්‍ය මොනවද කරන්නේ? නොතිසියක් එවනවා. නොතිසියට පස්සේ මොකක්ද වෙන්නේ? ඒ නොතිසිය බාර දුන් බහවට තහවුරු වෙන්න ඕනේ. තහවුරු වුණාට පස්සේ මොනවද වෙන්න ඕනේ? සිතාසිය වන්න ඕනේ. සිතාසිය ඊට පස්සේ සිතාසිය ලැබුණා බහවට තහවුරු වෙන්න ඕනේ. ඊට පස්සේ වරෙන්තු යවන්න ඕනේ. ඊට පස්සේ තමයි ඉන්ටර්පෝල් යන්නේ. ඉතින් එහෙම නේද කිව්වේ? ඔව්. දැන් එහෙමයි වෙන්නේ. නමුත් අද ෆාස්ට් ට්‍රැක් ගිහිල්ලා අර රිනුසුරුතුමිය එකපාර ස්ටෙප් 3-4ක් පැනලා කෙලින්ම ඉන්ටර්පෝල් යනවා. නමුත් උදයන්ග වීරතුංගට එහෙම නෙමෙයි උනේ. ඉතින් මෙතනදී අපිට බරපතල සැකයක් තියෙනවා. සඳරුවන් කියන ඊ නිවුස් එකේ මේ කතුවරයාට මෙහෙම කරන්න හේතුව මොකද්ද කියලා එතුමාගේ මාධ්‍ය භාවිතය ගැන මම පෙනී හිටින්නේ නැහැ. එතුමා අපිටත් ගහලා තියෙනවා. මෙතන ඉන්න සියලු දෙනාට ගහලා තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් පහුගිය යුගයේ මේ ආණ්ඩුව පිහිටන්න මේ ආණ්ඩුවෙම පක්ෂ විපක්ෂ හොරපොල් විපක්ෂ සියලු දෙනාගේ ඒ ඇමතිවරුන්ගේ හොරකම් මැරකම් දූෂණ ගැන විවෘතව කිව්ව වෙබ් අඩවියක් තමයි ඊ නිවුස් වෙබ් අඩවිය. ඒක තමයි තිත් ඇත්ත. ඉතින් දැන් මේ ලංකාවේ බොහෝ මහත්ීය රාජපක්ෂලට එරෙහිව කතා කරන්න බය වෙද්දී අද ඇමතිවරලා ඉන්න අපේ ඇමතිවරු බහුතරයක් බය වෙද්දී ඔවුන්ගේ දූෂණ මිනුමැරුම හෙළි කරලා යහපාලන ආණ්ඩුව හදන්න විශාල කාර්යභාරයක් කළේ ඊ නිවුස් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි කියලා කියන්න අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. කරුණා කළ මිලිපිය හැන්සට් ගත කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. දැන් ලංකා ඊනිවුස් ජාත්‍යන්තර වරිත්තුව හරි අපූරු එකක්. මේක පිටුපස දෙන්නෙක් ඉන්නවා. මෙන්න අහගන්න. කනකාටුයි කියන්න. එක්කෙනෙක් අපේ ආණ්ඩුවේම අධිකරණ ඇමතිතුමා. එයා නෑ නේද? අධිකරණ ඇමතිතුමා ඉන්නවා. අනිත් කෙනා තමා මරණ දණ්ඩනයට හිණියමු දුමින්ද සිල්වාගේ නීතිඥ හේමන්ත වර්ණකුළු සූරිය. මේ දිනවල තිරගත වෙන උසාවිය නිහඬයි කියන චිත්‍රපටියේ ඉන්නවා. ඒ දූෂිත විනිසුරුව බේරගන්න සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුද්ලියාර් කියලා අනවර්ත නාමයෙන් පුවත්පතේ ලිපි ලියපු කළු චරිතයක් ගැන. අන්නේ කළු චරිතේ කවුරුත් නෙමේ මේ දුමිද සිල්වාගේ නීතිපති හේමන්ත වර්ණකුළු සූරිය, අපේ බුද්ධික පත්තිරණ මහත්මයාගේ මාමණ්ඩියා හේමන්ත වර්ණකුළු සූරිය කියන එක රංජන රාමනායක වන මම අද ප්‍රකාශ කරලා තියෙනවා. පෞගිය සතියේ මෙන්න මෙහෙම අපූර්තියක් වෙනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට විනිසුරුවරියක් රෑක හොරෙන් මරණ දණ්ඩනේ නියමු දෙත්‍රෝ එකේ ඉන්න දුමිද සිල්වා මන්ත්‍රීතුමා හම්බ වෙන්න යනවා හිටපු මන්ත්‍රීතුමාව. ඊට පස්සේ ලංකාවේ නීතිය විහිළුවක් කරමින් මරණ දණ්ඩනේ හිමි වූ පුද්ගලයන් ප්‍රතිකාර ගැනීමට පෞද්ගලික රෝහලට ඇතුළත් කරන්න එළියට ගේනවා. කෙසේ හෝ රෝහල්ට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා ඔහුට ආපහු යන්න සිදු වෙනවා. රටේ නීතිය විහිළුවක් කර මේ සිදුවීම ගැන මුලින්ම හෙළිකලේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියයි. ඒ නිසා අද ඒ විනිසුරුවරියම අධිකරණ සේවා කොමිසමෙන් වැඩ තහනම් කරලා තියෙනවා. පුවත්පත් කීපයක් කරෙන්න ලංකාවේ බහුතර මාධ්‍යයට මේක පුවතක් වෙන්නේ නැහැ. මහබැංකුවේ චෝදනා ලද අර්ජුන මහේන්ද්‍රන ගැන දින කීපයකට අර්ජුන මහේන්ද්‍රන මහත්තයා දින කීපයකට විදේශ ගතවීම ගැන රටම පෙරලන්න කෑ ගහපු අපේ JVP මන්ත්‍රීවරු අපේ බිමල් සහෝදරයා ඉන්නවා මෙතන, අනුරු කුමාර සහෝදරයා ඉඳලා ගියා. එතුමන්ලවත් මේ විනිසුරුවරියක් දෙත්‍රෝ එකට ගිහිල්ලා මේ දුමිද සිල්වා මහත්තයාව හම්බුන එක ගැන කතා කරුවේ නැහැ. ඇයි? මොකද හිරු එකේ පබ්ලිසිටි හම්බෙන්නේ නැහැ කියලා බයට. ඇත්ත කතාව ඒකනේ. බලයට එන්න කියන්නේ, විමසුමට එන්න කියන්නේ. අනේ ඒක තමයි ඇත්ත කතාව. දැන් අද රටේ මේ දේශපාලඥයෝ පාලනය කරන්නේ කවුද? නාලිකානේ. නාලිකාවලට ගියාම අපිට හොරෙන් මොනවද කියන්නේ? සමහර නාලිකාවලට ගියාම කියනවා ගෙනාපු එක්කෙනා, අනේ රංජනයියේ මේකට ආවනම් කරුණා කරලා ස්ටොක් මාකට් ගැන කතා කරන්න එපා. සමහර ඒවලට කියනවා අනේ කරුණා කරලා ඔයා අර මරණ ගැන කුඩු ගැන කතා කරන්න එපා. අනේ උකස් බඩු ගැන කතා කරන්න එපා. මේ වගේ හරි ප්‍රශ්න වෙලා තියෙනවා. සමහර ඒවල් කියනවා මේ රේස් ගැන කතා කරන්නත් එපයි කියලා කියන සමාජපත්වරවලික. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා හරියට. ඉතින් මේවැනි ප්‍රශ්නවල ඉඳගෙන තමයි අද දේශපාලඥයෝ ඉන්නේ. මේ දේශපාලඥයන්ව බෙල්ල කරන්නේ, පාලනය කරන්නේ මේ ආයතන. මේ ආයතනවල ඉන්න ප්‍රධානියා ඒ ප්‍රොප්‍රයිටර් කරන බිස්නස් එක අනුව තමයි අපි ගිහිල්ලා එතන හැසිරෙන්න ඕන. එතන හැසිරෙන්න ඕනේ. සමහර නාලිකාවලට ගියාම, මම එක නාලිකාවකට ගියා, ඒ නාලිකාව ගිය ගම වාඩි වුණකම මං කිව්වා රංජන අයියා එතනෝල් ගැන කතා කරන්න එපා. මං හෙව්වා ඇයි හේතුව? මලකෙලියයි අයිතිකාරයා එතනෝල් ගෙන්නනවා. ඉතින් මේ වගේ தத்துவයක්. ඉතින් මේවා මේ රිස්ට්‍රික්ෂන් මේ සියලු දේවල් යටත් වෙලා තමයි අපිට අද කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මොකද්ද මාධ්‍ය නිදහස පෞද්ගලික නාලිකාවල? ස්ටොක් මාකට් ගැන කතා කරන්න බෑ, උකස් ගැන කතා කරන්න බෑ. අද නාලිකාවල මුලින්ම ඉන්නේ කවුද ඇවිල්ලා රටට සත්‍ය කියන්නේ? හග්ගෙඩිකාරයෝ සෙන්චුරි කියයි. ඊට පස්සේ කියයි මොකුද, එක එක ජාතියේ කවටයෝ ශාස්ත්‍රකාරයෝ ඉන්නේ. ඉතින් ඒ ගැන මං හිතනවා JP සහෝදරයෝ එක්ක මං දිගට වැඩ කරන මම හරි ගරු කරනවා මේ ආණ්ඩුව ගැන, දූෂිතයෝ ගැන සංඛ්‍යා ලේකඩ පිටින් ඉදිරිපත් කළේ උන්. මම හිතනවා මේ නාලිකාවල මාෆියාව ගැන බය නොවි, එයා ටයිම් එකට බය නොවි, ජනතාව වෙනුවෙන් අපි කවුරුත් එකතුලා මේ මාධ්‍යවල මාෆියාව ගැන කතා කරමු. අපිට දැන් Facebook තියෙනවා, බය වෙන්න දෙයක් නැහැ. අපි කෙලින් කතා කරමු මේ නාලිකාවල මේ ඉන්න අයට මිනිමරු චෝදනා තියෙනවා, මේ නාලිකාවල ඉන්න මේ අයට මේ වගේ චෝදනා තියෙනවා කියලා අපි කතා කරමු. ඒක තමයි වෙන්න ඕනේ. මොකද අපි ආවේ නාලිකාවලින් නෙමෙයි. අපිට ඡන්ද දුන්නේ ගමේ ජනතාව. ගමේ ජනතාව ඡන්ද දීලා තියන්නේ ඇත්ත කියන්නේ. එතකොට නාලිකාවල තියෙන ඒවා නාලිකාවේ ඇතුලේ ගිහිල්ලා ඒ නිවේදකයාට හොල්මන් වෙන්න කියන්න අපිට ශක්තිය තියෙන්න ඕනේ. ඉති මේක අදින් පස්සේ එකනාලිකාවකව දාන්නෑ මම ඒක වෙන වෙනම කතාවක් ඒක වෙනම කතාවක් නමුත් Facebook එකක් තියෙනවා ලක්ෂයක් විතර කමන්නේ මං ඇත්ත කියලා කමන්නේ ඇත්ත කියලා මැරෙන්න ඕනේ හිතලා බලන්න මරණ දඬුවම හිමුණු කෙනෙක් පෞද්ගලික රෝහලට ඇතුළත් කිරීම විනිසුරුවරයෙක් පුද්ගලිකව මුණ ගැහිම වගේ දෙයක් අපේ අනුර කුමාර සහෝදරයා කතා කරන ආකාරය ගැන නිකන් හිතමු අපි කතා කරන්නේ කොහොමද කියලා එතුමා කතා කරන්න තිබුණා මෙහෙම ලැජ්ජයි ඩීල් තියනවා අම්මපා අම්මපා මේ දෙගොල්ලෝ අතරම ඩීල් තියෙන එහෙම නේද කියන්නේ සාමාන්‍යයෙන් අර අම්මපා උණුත් එකයි මුණුත් එකයි මුන් එක ඩීල් තියනවා මම කියනවා මේ අයත් ඩීල් තියනවා කියලා මාධ්‍ය නාලිකාවක මේ අය ඩීල් තියනවා කියලා ඒ ඩීල් කියන්නේ වැරදි දෙයක් නෙමෙයි පබ්ලිසිටි සම්බන්ධව ඒ අයට ප්‍රචාරය අවශ්‍යයි මම කියන්නේ මහා පක්ෂ දෙක ඩීල් තියෙනවමනේ ඒක කවුරු දන්නවනේ ඒක ඇත්ත එතකොට මේ අයට ඩීල් තියෙන්න බෑනේ ඒ කියන්නේ අපිට බයිනාට ඩීල් තියෙන්න බෑ එහෙම නේද එතකොට ඇයි මේ හිරු නාලිකාවේ ඒක කිව්වා නේද රයි කමන් දැන් බලන්න ඇයි මේ නාලිකාවේ මේ දේවල් ගැන කතා කරන්න බැරි ඒක පුළුවන් වෙන්න ඕනේ මං කියන්නේ ඒක තමයි නිර්භීත මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට යුතුකම් වෙන්න ඕනේ. ඉතින් මම කියන්නේ මේක එකම හේතුව මොකද්ද? පුද්ගලයාගේ පවුල මේ රටේ ප්‍රධාන මාධ්‍ය ජාලයක හිමිකරුවන් වීම. ඕක ගැන කතා කරොත් අපේ නිවුස් එකේ channel එකේ දාන්නේ නැහැ. අපිට බලයේ ඉන්න chance එකක් දෙන්නේ නැහැ. මේ ප්‍රධාන පක්ෂ දෙකම මේ ගැන කතා කරන්නේ නැහැ. ඒකේ ඉන්න අය මේක හඳුන්වන්නේ smart politics කියලා. මේකට කියනවලු smart politics. අනේ මන්ද මට නම් මේ smart politics තේරෙන්නේ නැහැ.
Honorable Deputy Minister, oh. You have 2 minutes more.
2 minutes. Please give me some more. You
no,
promise?
No, no, 2:30.
Oh, okay, okay. Adi, da mama kiyanne mula sirudu mantri thumeni me smart politics kiyanne kohomada? Idi gattiye kiyena mata me wage meval mode wenne pa channel kattiyema shape karagena shape eke wede yanda hamowa shape karaganna mekata tiyennone me honda motteyak tiyennone පානිය තියෙන්නෝනේ එහින්දා එක එක channel වලට ගියාම ඒ විදිහට ඉන්න ඒ බනිස් ගෙඩිට ඒ කෙහෙල් ගෙඩි එහින්දා ඒ තැන් වලට ගියාම ඒ විදිහට සෙට් වෙන්න දැන් කියන්නේ වවුලා ගෙදර ගියා නම් එලිලා ඉන්නෝනේ කියලා ඉතින් මට නම් ඒක තේරෙන්නේ නැහැ ඡන්දෙන් පරද්දලා මිනිස්සු ගෙදර යව්වා ඡන්ද එපා මේ වගේ හොරුන්ගෙන් මම කියන්නේ කියන්න තියෙන ඇත්ත කියන්න ඕනේ දැන් බලන්න දැන් මේ අය පහුගේ ටිකේ මේ විදිහට තමයි තමුන්ගේ දේවල් කළේ තමුන්ගේ දේශපාලනය කරලා තියෙන්නේ දැන් මේ ලංකා ඊ නිවුස් වරෙන්තෝ පිටිපස්සේ ඉන්නේ කවුද මේ දුමිල් සිල්වා ඉදිරියේ විනිසුරුවරිය තමන්ට චෝදනා කළ වෙබ් අඩවියට එරෙහිව තීන්දුව දෙන්නේ මේ විනිසුරුතුමියමයි එතුමියගේ වෙබ් එකේ තියෙනවා අලි හොරා විනිසුරුට ක්‍රියා කළා කියලා ඒ හෙලිදරව්ව ගැන කිව්ව එක තමයි මේ විනිසුරුට තිබුණු ප්‍රශ්නේ එකම ඉතින් දැක් මම හිතනවා මෙවැනි දේවල් කරන්න හොඳ නෑ ජනාධිපතිතුමයි අගමැතිතුමයි මේ වගේ වෙලාවට දැන් මම කියන්නේ අනේ මේක කරුණාකර ජනමාධ්‍ය ප්‍රවෘත්ති ගැන කතා කරද්දී මේක ලංකාවේ ජනතාවගේ ඔළු හදන ඉදිරි මතය හදන මනස හදන විෂයක්. එහෙද කරුණාකර පොඩි වෙලාවක් දෙන්න. අපි දැක්ක පහුගිය ටිකේ මැක්රේ අහනවා ෆිලිපින් ජනාධිපතිගෙන්. ෆිලිපින් ජනාධිපතිගෙන් අහනවා.
Thank you very much. 12:30 for lunch.
ඉතින්
තත්පර
පහ දෙන්න. මම කියන්නේ අපි අපේ මාධ්‍යවේදීන් මීට වඩා නිර්භීත විය යුතුයි කියලා මම මේ මාධ්‍ය ආයතනවල ඉල්ලා හිටිනවා. මාධ්‍යවේදීන් අහනවා top 10 කියලා පහුගිය ටිකේ දූෂිතයන් හෙලි කරන මේ ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා කවුද මහින්දානන්ද අලුත්ගම කියලා. ඒගොල්ලෝ සේරම කරන්නේ අමාත්‍යාංශවල. කරුණාකර මාධ්‍යවේදින්ට කියන්නේ පොඩ්ඩක් පුළුවන් නම් ඒ ඇමතිවරුන්ගේ ගෙවල් පෙන්වන්න කියලා. ගෙවල් පෙන්වන්න බෑ මුන්ට. මොකද ස්විමින් pool දෙක තියෙනවා ගෙවල් වල. ඒ හින්දා ඔය මාධ්‍ය සාකච්ඡා top 10 හරි මොන හරි දූෂිතය එලිකරන්න කරුණාකරේ press conference යන්න කියන්නේ ගෙවල් වල. ඒ හින්දා මම කියනවා මාධ්‍යවේදින් අර මැක්රේ වගේ මැක්රේ ෆිලිපින් ජනාධිපතිගෙන් කෙලින් ප්‍රශ්න ඇහුවා වගේ මෙහි ඉන්න මාධ්‍යවේදින් අද නිර්භීත වෙලා තියෙනවා. අද හොඳ මාධ්‍යවේදින් ඉන්නවා. වික්ටර් අයිවන් ඉන්නවා, අසා මමින් ඉන්නවා, අපේ ඉන්නවා ජනරන්ජන ඉන්නවා, රාවේ, ලසන්ත රුහුණුගේලා ඉන්නවා. මෙවැනි හොඳ මාධ්‍යවේදින් ඉන්නවා. තවත් බිහි කරන්න හොඳ මාධ්‍යවේදින්ගෙන් ඒ හින්දා අපේ හිතපු ජනාධිපතිතුමා ඇවිල්ලා වුණත් අහද්දි අද මාසේ කියලා කියද්දි එතුමගේ මූණට අහන්න ලසන්තෝ මැරුවේ ඔබතුමා නේද කියලා අහන්න කොන්දක් තියෙන මාධ්‍යවේදියෝ ඉන්න ඕනේ. එහෙනම් මම මේ අහන් ඉන්න මාධ්‍යවේදින්ගෙන් ඉල්ලා ඉන්නේ දැන් ඝාතනය කරන්නේ සුදු වෑන්නේ පුච්චන්නේ මරන්නේ. එහෙනම් කරුණා කරලා තමුන්නාස්ලා නිර්භීතව අපෙන් උනත් කෙලින් අහන්න පුළුවන් මාධ්‍ය කලාවක් ලංකාවේ බිහිකරන්න තමුන්නාස්ලාට තමයි පුළුවන් ලංකාව ඉදිරියට ගෙනියන්න. තමුන්නාස්ලා ඉදිරියේ දේශපාලඥයෝ බය වෙන්න ඕනේ, තැති ගන්න ඕනේ. ඒ තත්ත්වයට ගේන්න එතකොට තමයි
thank you
හදන්න කියන එක මම මෙයාස්වායි කියමින් මම කියනවා.
Order please, I suspend the house till 1 for lunch.